ග්‍රාමීණ ලෝක මන්ත්‍රීතුමා පෙත්සම් පිළිගන්නන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ ඊළඟට ගන්න.
ගරු කථානායකතුමනි, පිළියන්දල මාවිතර අරලිය ප්‍රදේශ අලුබෝලන්ද පත්ත අංක 48 වෙනි ධර්ම ස්ථානයේ පදිංචි WKR ජයතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, රාගම කපුවැව පාර අංක 648 බී ධර්ම ස්ථානයේ පදිංචි GPC සෙනරත් මහතාගෙන් ලැබුණු පෙත්තමක් සහ පෙට්ටිපොළ බස්සතුම්බල පිටුපස අංක 127 ඇලිරක් දෙක ධර්ම ස්ථානයේ පදිංචි එස් සනත් කුමාරසිරි ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්තමක් පිළිගන්නවා.
බුද්ධිකපතින මැතිතුමා. බුද්ධිකපතින මැතිතුමා.
ගරු කථානායකතුමනි, දික්වැල්ල සැන්ඩිස් පාර අංක 19 ඇලිරක් එක ධර්ම ස්ථානයේ පදිංචි MMM ඉන්සාෆ් මහතාගෙන් ලැබුණු පෙත්තමක් පිළිගන්නවා.
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා.
කථානායකතුමනි, උකුවෙලුවත්ත නොම්බර 104 ධර්ම ස්ථානයේ පදිංචි EMK විජයරත්න මහතාගෙන් සහ වෙනත් 13 දෙනෙකුින් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. බණ්ඩාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, මම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. පසුගිය ඉරිදා දින එනම් 8 මාසේ 22 දිවයින පුවත්පතේ පළ කරලා තිබුණා 225 බදු නැති වාහන ඉල්ලති කියන ශීර්ෂය යටතේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරු වාහන බලපත්‍ර කියන්නේ බදු රහිත වාහන මේ වෙලාවේ ඉල්ලනවා කියලා. ඒ නිසා මම මේ පිළිබඳව විශේෂයෙන්ම හොයලා බලපුවාම මේම මේ ඉල්ලීමක් මේ වගේ වෙලාවකදී කවුරුත් කරන්නේ නැති ඉල්ලීමක් ගරු කථානායකතුමනි. දැන් ඔබතුමාත් මේ සභාවට කියන්න, ඔබතුමාත් මෙහෙම වාහනයක් මේ ඉල්ලා සිටියද කියලා. විපක්ෂ නායකතුමා ඉල්ලුවද? කුමාර වෙල්ගම් මැතිතුමා ඉල්ලුවද? මේ අපේ අගමැතිතුමා මේ අපේ විශේෂයෙන්ම අලුතෙන් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා ගරු කථානායකතුමනි. ඒත් ඔවුන් මේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන මේ වගේ යෝජනාවක් මේ වෙලාවේ බලකිරීමක් කොහෙත්ම කරලා නැහැ. විශේෂයෙන්ම මේ වගේ ඒවා පත්තරවල දාලා මේ මුළු රටටම අර උදේට පත්තර කියවන ඒ මහත්තුරුත් විශේෂයෙන්ම මේ පිළිබඳව දැඩි විවේචනයක් කරපුවාම නැවතත් ආයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙරෙහි විශාල වෛරයක් ඇති වෙනවා. මේක කරන්න එපා. මම විශේෂයෙන්ම ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙකු හැටියට දැඩි අප්‍රසාදය පළ කරනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ශිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉඳලා ගරු කථානායකතුමනි, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමායි කාලේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා, චන්දිකා බණ්ඩාරනායක මැතිතුමායි කාලේ මේ වරප්‍රසාදය දීලා තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම අර පැත්තේ බොණ්ඩ වතුර නැහැ. ඊළඟට වගා භූමි පාළු වෙලා ගොවි ජනතාව අසරණ වෙලා රටේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක මේ වගේ ඒවා සමාජගත කරපුවාම මේ 225 කෙරෙහිම විශාල වෛරයක් ඇති වෙන්නේ. ඒ නිසා මා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් පැඩි කරලා නැහැ. අවුරුදු 20කින් වැටුප් පැඩි කරලා නැහැ. උනාට කවුරුත් ඉල්ලන්නේ නැහැ. අමාරු කටයුත්ත කරගෙන යනවා. ඒ නිසා මේකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කිව්වා කියලා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා මෙතන නැහැ. විශේෂයෙන්ම අපේ රාජ්‍ය මුදල් ඇමතිතුමා කරුණා කරලා උත්තර දෙන්න. කවුද මේ කියපු ප්‍රකාශ කරපු කෙනා? ඒ නිසා කරුණා කරලා ගරු කථානායකතුමනි, මේක වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා මේ සියලු දෙනා කැඳවලා මේ විදිහට බොරු ප්‍රචාර සමාජගත කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙරෙහි වෛරයක් ඇති කරන්න හදන එකට විරුද්ධව පාර්ලිමේන්තුව කටයුතු කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා.
ගරු කථානායකතුමනි, ශාද්ද බණ්ඩාර අමාත්‍යතුමා මතු කරපු කාරණේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් කළා නැහැ තීරුබදු රහිත වාහන ගෙනීම සඳහා අවසරය ලබා දෙන්න කියලා. ඒ එක්කම ගරු කථානායකතුමනි, එවැනි ප්‍රවෘත්ති පළකිරීමේදී මං හිතනවා වගකීමෙන් යුතුව පළකිරීම වැදගත් වේවි. මේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියන වචනයට වඩා ඒ අදාළ නිලධාරියාට ඒ නිලධාරියාගේ නම තහවුරු කළා සඳහන් කරොත් අපිටත් පුළුවන් ඒ සම්බන්ධයෙන් ඇයි එහෙම ප්‍රකාශයක් කරේ කියලා අහන්න. මම නැවතත් ගරු කථානායකතුමනි, ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන්ට තීරුබදු රහිත බලපත්‍රයක් ලබා දෙන්න හෝ එහෙම නැත්නම් වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් මුදල් අමාත්‍යාංශයෙන් සිදු කළා නැහැ. අපි මුදල් අමාත්‍යාංශය තුල මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කළත් නැහැ. ගරු කතානායකතුමනි,
බොහොම ස්තුතියි. ප්‍රශ්න වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ජයසිරි ජයශේකර මැතිතුමා කරුණාකර ඒ මාතෘකාව ඉදිරින් අපි නතර
කරමු. පවහනවා ගරු කතානායකතුමා.
කර්මාන්ත මැතිතුමා, මොකද පොයින්ට් ඕෆ් ඕඩර් කියන්නේ?
උත්තර දෙනවා.
ගරු කතානායකතුමනි, පළවෙනි පත්‍රයේද ප්‍රශ්නයට උත්තරේ ඔව්. එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා ගන්න ලබන ක්‍රියාමාර්ග කවරේද? පාසල් සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා අභ්‍යාස පොත් 2023 මාර්තු මාස සිට සීසී ජාති කඩදාසි සමාගම නිෂ්පාදනය කරයි. එමෙන්ම මෙම අභ්‍යාස පොත් බෙදා හැරීම නියම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කිරීමට මූලික පියවරගෙන ඇත. මුද්‍රණ ක්ෂේත්‍රයේ අවශ්‍ය කඩදාසි දෙවැනි පස්සේ මේ වෙනට රජය හා පෞද්ගලික අංශයේ විසින් මාසිකව නිෂ්පාදනය කරනම කඩදාසි ප්‍රමාණය වෙන් වශයෙන් කොපමණද? මුද්‍රණ ක්ෂේත්‍රයේ අවශ්‍ය කඩදාසි ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 250ක් පමණ මාසයකට සීසී ජාතික කඩදාසි සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරන ලබයි. ඒට අමතර වශයෙන් පෞද්ගලික කර්මාන්තශාලා හයක් මගින් පැකේජ් කර්මාන්තයට අවශ්‍ය කඩදාසි මාසකට මෙට්‍රික් ටොන් 6000ක් පමණ වෙළඳපොළට නිකුත් කරනු ලබයි. තුන්වෙනි ප්‍රශ්නය, කඩදාසි ආනයනය අවම කර මෙරට කඩදාසි නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා ආරම්භ කිරීමට කටයුතු කර තිබේද? ඔව්. එසේනම් මේ සම්බන්ධයෙන් මේ වෙනිට ප්‍රගතිය කවරේද යන්න එතුමා මේ සභාවට දන්වන්නේද? ඔව්. පුවත්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි අපගේ පේපර් මැෂින් අලුත් ඇඩියා කර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකියාව ඇති අතර ඒ සඳහා අවශ්‍ය සැලසුම් වාර්තා මුදල් අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට මේ වෙන විට බාර දී ඇත. එමෙන්ම සීසී ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලි පිටිය කම්මල මේ වෙන විට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිතයක් යටතේ ආරම්භ කිරීමට ක්‍රියාමාර්ගයක් ක්‍රියා කර ඇත. තවද වාලච්චේන කර්මාන්තශාලාව සතු ඇති පේපර් මැෂින් අලුත් වැඩියා කටයුතු සඳහා දිනකට මේ සිදුකර දිනකට මෙට්‍රික් ටොන් 350ක ධාරිතා මුද්‍රණ කඩදාසි බෝඩ් වර්ග නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙලක් කර්මාන්ත අමාත්‍යාංශය සමග සැලසුම් කරගෙන පවතී.
ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කර්මාන්ත අමාත්‍යතුමාගෙන්. ඒ නිසා එතුමා මෙතන ඉඳගෙන උත්තර නොදීම ගැන මම කනගාටු වෙනවා. මොකද හේතුව මේ ප්‍රශ්නේ මම ඇහුවේ කර්මාන්ත අමාත්‍යතුමාගෙන්.
එතුමනි, මේ විෂය ගැසට් මගින් රාජ්‍යමතුමාට පවරලා තියෙනවා. අපි බලය බෙදාගෙන නෙමෙයි, බලය බදාගෙන නෙමෙයි, බලය බෙදාගෙනයි වැඩ කරන්න ඕනේ. ඒ නිසා රාජ්‍යමතුරුත් ඉන්නවා. එතුමා උත්තර දුන්නේ මම අවශ්‍යයක් තියෙනවා. අපි අධිහත් වෙන්න. අපි ප්‍රතිපත්ති කරුතා මම අධිහත් වෙන්නේ.
ඒක පැහැදිලි. මම
වැඩේ කරනවා. හරි.
දැන් හම්බුම්. බොහොම සතුටුයි.
ඔව් එතුමා.
ගරු කතානායකතුමා.
ඔව්.
ප්‍රශ්නේ නම්
ඉවරයි.
ඉවරයි නේ. ඉරිසියාව කියන එක.
හරි. දෙවන ප්‍රශ්නේ නිරෝෂන් පෙරර මැතුම.
අර කතානායකතුමනේ මම අහනවා.
ඔව් සුමිත් රාජ්‍යමන්තුමා.
ගරු කතානායකතුමනේ, ගරු කතානායකතුමනේ, තප්පරයක් ඉල්ලන්නේ. මොකද මේ මේ වාහන 225 ඉල්ලුවක් කියලා පත්‍රයේ ගිහිල්ලා.
හරි, දැන්
සර් කොටකින් ඉරිදා පත්‍රයේ දෙරණේ කියනකොට සංක කිව්වා මේ ඔක්කොම ඉල්ලලා එකට බෙදාගෙන කනවා. හැබැයි මේක නැත්තම් කියන්න කියලා. දැන් අපිට කිව්වේ නැත්තම් අපි ඉල්ලුවා වගේ වෙනවා. ඒ නිසා ඇත්ත අවශ්‍යතාවකුත් තියෙනවා, ප්‍රශ්නක් තියෙනවා. අවුරුදු 3ක් කට්ට කෑවා මිනිස්සුත් කට්ට කන නිසා. ඉතින් මේ වෙලාවේ ඉල්ලලා නැහැ. නැති එකක් කියලා මිනිස්සු ඉස්සර කුපිත කරවන්න බා කියලා මාධ්‍යර කියන්නේ.
මම තමයි උත්තරයක් දුන්නා ඒකට. හිරෝෂන් පෙරමන්තුමා ග්‍රාමතුමාගේ ඇසීමට.
උත්තරයක් දුන්නේ
නැහැ. දැන් නෑ නෑ
උත්තරය කියන්නේ හරියට ඒක ගේනවා කියලා.
මම පැහැදිලි උත්තරයක් දුන්නා ඒකට.
අපි මේ වාදයක් කරන්නේ.
ගරු මන්ත්‍රීතුමා කරුණා කරලා මේ වෙලාවේ මේ කාලය නාස්ති කරන්න නෑ. එමෙතුමා ඒකට උත්තරයක් දීලා අවසන් කරා.
නෑ මට වෙන ප්‍රශ්නයක් නෑ.
කතානායකතුමනි ඔක වරප්‍රසාද කමල කියනවා කිව්වනම් ඉවරනේ.
කරුණා කළා ඒ ප්‍රශ්නේ අවසානයි. දැන් ඒක එමෙතුමා උත්තරයක් දීලා ඉවර කෙරුවා. ඉවරයි. ආයි මතු කරන්න එපා.
විනාඩියක් දෙන්න ඔය තරුණ මන්ත්‍රීවරයෙන්නේ.
මොකද්ද මත් දොලවත මන්තුමා?
අර කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මේ කාරණය වරප්‍රසාද කමිටුට යොමු කරන්න ඕනේ. අපි
හරි ඒක තීන්දුව කරුවා.
නෑ දුන්නේ. දැන් අපි යෝජනා දැන් මෙතුමාගේ යෝජනාව ගන්න කවුද ශාන්ත බණ්ඩාර මෙතුමාගේ යෝජනාව ගන්න මම ස්ථිර කරන්නම්. ඊළඟ කාරණේ මේ අවස්ථාව මම ගන්නවා. අපි කිසිම කෙනෙක් එහෙම තීරුපතු රහිත වාහන අපි ඉල්ලන්නේ නැහැ. මොකද අපි ඔක්කොටම එක එක්කෙනාට මෙතුමා කිව්වා හරි එක එක්කෙනාට කියන්න කිව්වා. මේ අවස්ථාවේ අපි ඒක ප්‍රකාශ කරනවා සහ මේක වරප්‍රසාද කමිටුට ගෙනියනවා.
වරප්‍රසාද කමිටුට ඒක ගන්නවා ගරු මන්ත්‍රීතුමා ඉන්න. ඌතම උත්තර දෙන්න.
පිළිතුරු දෙලා. කතානායකතුමාට ස්තුතිවන්ත වෙමින් පිළිතුරු ලබා දෙන්න. නිරෝෂන් පෙරා ගරු අපේ දිස්ත්‍රික්කයේ මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුර විතරක් දුන්න මැතිනේ මන්තුමා නැත. නමුත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ විදේශ රැකියා සඳහා පාසුකම් සැලසීමට වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ආ ප්‍රශ්නට පිළිතුරු අදාළ නොවේ. කෙසේ වෙතත් රැකියා සඳහා විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින රාජ්‍ය සේවකයන් සඳහා නිවාඩු ලබා දීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 14 ඇලහිරත් 20:22 හා 14 ඇලහිරක් 20:22 1 නිකුත් කර ඇත. ඒ අනුව 2023 7/17 වෙනි දින විදේශ රැකියා සඳහා ආයතන මට්ටමින් අයදුම්පත් ඉදිරිපත් කර නිවාඩු අනුමත කරනු ලැබූ රජයේ සේවකයන් සංඛ්‍යාව 3194ක් පමණ බව වාර්තා වී ඇත. ප්‍රශ්නාංක A3 පිළිතුර නැත. එය මෙම අමාත්‍යාංශයේ විෂයපත්‍රයට අදාළ නොවේ. කෙසේ වුවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ විදේශ රැකියා සඳහා පහසුකම් සැපීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ආ නොවේසේ නම් මන්ද අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැත්තුමනි මේ වෙනකොට 2022 වර්ෂයේ ලංකාවේ පුරවැසියන් 311,000 විදේශගත වෙලා තියෙනවා රැකියාවලට. ඒ වගේම 2023 ජූනි වෙනකොට තව 146,000 විතර විදේශගත වෙලා තියෙනවා රැකියාවලට. ඒ වගේම මේ රටේ වෛද්‍යවරු, ගුරුවරු, ආචාර්යවරු විශාල ප්‍රමාණයක් මේ වෙනකොට විදේශගත වෙන්නට පටන් අරගෙන තියෙනවා. ඒ වගේම උසස් පෙළ සිසුන්ගේ සමීක්ෂණයකදී 51% කියලා තියෙනවා හැකි ඉක්මනින් ඒගොල්ලන්ට පුළුවන් නම් ඒගොල්ලන් විදේශගත වෙලා වෙනවයි කියලා. ඒ හින්දා ඔබතුමාලා මේ ගෙන යන ආර්ථික වැඩපිළිවෙල බරපතල ලෙස ජනතාවට පීඩා දෙන හින්දා ජනතාව මේ වෙනකොට විදේශගත වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ හින්දා මේ පදනම මත තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. මේ ප්‍රශ්නේ ඇහුවයි පස්සේ ඔබතුමාලා චක්‍රලේඛනයක් නිකුත් කළා තියෙනවා ජූලි 13 වෙනිදා ඒ රජයේ සේවකයන්ට විදේශගත වෙන්න ඒ අවසර දීලා. මට අහන්න තියෙන්නේ දැන් වෙනකොට ඔබතුමා දන්නවා ඒ රජයේ සේවකිනුත් විශාල ප්‍රමාණයක් යම්කිසි විදේශගත වීමකට හැකියාවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එතකොට රජයේ සේවය දැන් ගත්තාම විශේෂයෙන්ම ඉංග්‍රීසි දැනුම පහුවෙනි සමීක්ෂණයේදී 15% තමයි තිබුණේ ඉංග්‍රීසි දැනුම කතා කරන්න පුළුවන් රජයේ සේවකයන්ට. ඒ වගේම පරිගණක භාවිතය 36% වෙනි මට්ටමක තිබුණේ. ඒකෙන් තමයි මම ඇහුවේ ඔබතුමාලා යම්කිසි පුහුණුවක් දෙනවද? මොකද දැන් වෙනකොට ඔබතුමාලා සංවර්ධන වැඩ කටයුතු මොනවත් එහෙම ලොකුවට කරන්නේ නැහැ. ඒ වගේම විශාල රාජ්‍ය සේවකයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඇයි වැඩසටහනක් ඔබතුමාලාගේ අමාත්‍යාංශයෙන් මේ රජයේ සේවකයන්ව නැවත වෘත්තීය වශයෙන් පුහුණු කරලා ඒ වගේම ඉංග්‍රීසි දැනුම ඇතුළු අනිත් භාෂා දැනුම ඒ වගේම පරිගණක දැනුම ඇයි ඒවා වැඩි දියුණු කරලා ඒ රජයේ සේවකයන්ට ඕන විදේශගත වෙන්නට එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන්නේ මන්ද කියලා මම ඔබතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, මේ ගත කරන කාලෙත් මීට වසරකට විතර පස්සට ගියාම ඒ කාලෙත් තාමත් අසීරු අමාරු ආර්ථිකමය සමාජයේ ප්‍රශ්න ගැටලු අපේ රටේ තියෙනවා. ඒක අපි කාටවත් හංගන්න ඕනේ නැහැ, ඒක ඇත්ත කතාව. ඒ අවස්ථාවේදී විවිධ කාලයන් වල රැලි මතු වෙනවා. මේ කාලේ සමාජයේ තියෙන එකම රැල්ල තමයි ගරු කථානායකතුමනි විදේශගත වෙන්නේ රැල්ල. ඒ නිසා මම හිතන්නේ මේ දිනවල සමාජයේ විවිධ සමාජ මතයන් තියෙනවා යපහසුතා අසීරුතා මැද්ද විදේශගත වීම. අපේ ගරු මන්ත්‍රීතුමා අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ රජයේ සේවකයන්ගේ විදේශගත වීම පිළිබඳව. එතකොට මේ ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාලේඛනයේ තුමාට අපේ මන්ත්‍රීතුමාට එක්ක කවුරුරි දීලා තියෙන වැරදි නැත්තම් මට මේ 3194ක් රජයේ සේවකයෝ විදේශගත වුණයි කියලා කියන්නේ මට දීලා තියෙන තොරතුරු වැරදි.
අතනකටම මට පොඩ්ඩ එතුමා නෑ, මම කිව්වේ මේ රටේ පුරවැසියන් 311,000 2022 විදේශගත වුණයි කියලා තමයි.
හරි, පැහැදිලි ගරු කථානායකතුමනි.
එතුමා ඒක වැරදියට ගන්නෙ
නෑ. ඒක ද ගරු කථානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. දැන් මේ 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 විදේශගත වීම ඉමිග්‍රේෂන් එකෙන් හෝ එයාපෝර්ට් එකෙන් හෝ සංඛ්‍යාලයගෙන ගත්තාම ගරු කථානායකතුමනි, ඉන්දියාවට දවසකට ගිහින් ආවත් විදේශගත වුණු ලයිස්තුවට තමයි වැටෙන්නේ. තව කවුරු හරි කෙනෙක්ව ඥාතියෙක් බලලා එන්න, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට, එහෙම නැත්නම් රෝගියෙක් බේත් ගන්න ගියත් ඒක විදේශගත වීමට තමයි වැටෙන්නේ. මන් දන්නේ නැහැ මට ලැබිලා තියෙන තොරතුරු අනුව. නමුත් මෙතුමගේ ප්‍රශ්න වෙලා තියෙන ගරු මන්තුමා රජයේ සේවකයෝ විදේශගත වීම. ඒතොර රජයේ සේවකයෝ විදේශගත වීමට අමාත්‍යංශෙන් දීලා තියෙන්නේ 3140යි. 3194යි. එතකොට ඒ රජයේ සේවකයන් විදේශගත කිරීමට කම්කරු අමාත්‍යංශෙත් එක්ක හදපු වැඩපිළිවෙල හැරුණුකොට රාජ පරිපාලන සුදේශක අඩුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශේ වෙනම වැඩපිළිවෙලක් නැහැ. හැබැයි එතුමාගේ කාරණාවට මම එකඟයි. රුපියල් කෝටියක් විතර වියදම් කරලා වෛද්‍යවරයෙක් නිර්මාණය කරාට පස්සේ, ඉංජිනේරුවෙක් නිර්මාණය කරාට පස්සේ අමාරු අසීරුතාවත් අවස්ථාවල්දී රටින් බැහැරවීම රටට එච්චර අවස්ථාවක තත්ත්වයක් ඇති වෙනවා. ඒක විපක්ෂ ආණ්ඩුව අපි ඔක්කොම එකතු වෙලා රැකගත යුතු කාරණාවක්.
තුමා මේ ස්තුතියි.
ගරු නෑ, මගේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා. මොඩි පැහැද මොකද මෙතුමා මට
චෝදනා කරා.
නෑ නෑ, මම දෙවෙනි ප්‍රශ්නේ අහුවේ නෑ. මම මෙතුමා මට චෝදනා කරා මම වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරා කියලා. මම හොඳට බලලා තමයි ඇමෙතුමා මම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරේ. මේ 2022 මහ බැංකු වාර්තාවේ තමයි තියෙන්නේ 311,000 ලංකාවේ විදේශගත වුණයි කියලා. එතකොට ඒක රැකියා සඳහා විදේශගත වෙනකොට ඔබතුමා දන්නවා ඒ ලියාපදිංචි වෙලා තමයි රැකියා සඳහා විදේශගත වන්නේ. ඒගොල්ලන් සංචාරය සඳහා විදේශගත වෙන එහෙම දත්තෙන්නේ නැහැ. ඒ හින්දා ඒ මේ රැකියා සඳහා 311,000 ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දේ ජුනි වෙනකොට 146,000 විදේශගත වෙලා තියෙනවා. ඒක ඔබතුමා නිවැරදි කරනවා. මගේ දෙවැනි ප්‍රශ්නේ විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මේ වෙනකොට රාජ්‍ය සේවයේ 116,000ක් විතර ඉන්නවා. ඒක වැරදි නම් ඔබතුමා නිවැරදි කරන්න මාව. ඒ කියන්නේ අපේ පුරවැසියන් 18 දෙනෙක්ට එක රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. එතකොට ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන සහ ඒ අමාත්‍යංශයට ගිය අයවැයෙන් රුපියල් බිලියන 856ක් ඔබතුමාලට වෙන් කරලා තියෙනවා මේ සඳහා වියදම් කරන්න. ඔබතුමාලා දන්නවා ඔබතුමාලාගේ බදු ප්‍රතිපත්ති යටතේ දැන් ලෝකයේ තියෙන විශාලතම බදු අයකිරීමක් ඔබතුමාලා කරනවා මේ වියදම් පියවා ගන්නට. ඒ හින්දා අපි ඩොලර් වලින් බැලුවොත් එහෙම ඇමරිකාව, ඔස්ට්‍රේලියාව ඊටත් වඩා ඔබතුමාලාගේ ප්‍රතිශතයක් ලෙස මේ වෙනකොට රටේ බදු අය කරගන්න විශේෂයෙන්ම ඔබතුමාලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපනයන ආදායම මේ වෙනකොට 19.5%කින් පහත වැටිලා තියෙනවා. කර්මාන්ත කඩාගෙන වැටිලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඊටාම වැදගත් මේ රාජ්‍යයේ වියදම අඩු කර ගැනීම.
ධර්මන්තුමා
රාජ්‍යයේ වියදම අඩු කර ගැනීම සඳහා, ඒ වගේම අපේ රටේ ජනතාවට සහන සැලසීම සඳහා ඔබතුමාගේ අමාත්‍යංශයේ මේ බිලියන අටසිය පනස් හයෙන් කීයක් අඩු කරගන්න ඔබතුමාලා වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවද? ඒ වැඩසටහන් මොනවද කියලා මේ සභාවට දන්න.
ගරු කතානායකතුමනි, අපේ මන්තුමාගේ දෙවෙනි ප්‍රශ්නේ වැදගත්. අපේ අමාත්‍යංශයටත් වැදගත්, එතුමාටත් වැදගත්, රටටත් වැදගත්. හැබැයි අද දවසේ අපේ අමාත්‍යංශයෙන් අහලා තියෙන්නේ රාජ්‍ය සේවකයන් විදේශගත වීම පිළිබඳව විශේෂ කරුණු අදාළ ප්‍රශ්නයක්. ඒතර දැන් මෙතුමා කියන ප්‍රශ්නෙට මට උත්තර දෙන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මම පරිගණකයක් නෙවෙයිනේ. එතුමායේ අහන ප්‍රශ්නේ
ඒකට වැහැදිලිව
දුන්නම මම ඒක අපේ අමාත්‍යංශෙත් එක්ක කතා කරලා
වෙන දවසක උත්තර
දෙන්න. වැහැදිලි උත්තරයක් ඒ ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන්. මොකද අද දවසේ විදේශගත වීම පිළිබඳව ප්‍රශ්න අහලා බදු අය කරන එකයි, ඒකෙන් රාජ්‍ය නිලධාරිනි පඩිගෙවන එකයි, සහ මේක වැඩි අඩු කරගන්න ක්‍රමවේදේ මගෙන් ආපුවම ගරු කතානායකතුමනි, ඒකට විධිමත් සවිස්තරාත්මක උත්තරයක් දෙන්න මට කාලයක් ඕනා.
එයයි තියෙන්නේ. ඔව්.
මම ඔබතුමාගෙන් ඇහුවේ, ඔබතුමා රාජ්‍ය ඇමතිවරයානේ, මම ඇහුවේ දල වශයෙන් ඔබතුමාගේ අමාත්‍යංශය යන වැඩපිළිවෙල ඔබතුමා දැනගන්න එපා. ඒක විශේෂ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක තමයි මම ඇහුවේ. එහෙම මොනවා හරි දල වශයෙන් ඔබතුමාගේ අමාත්‍යංශයේ මේ ආර්ථික අපහසුතා මැද මොනවා හරි සල්ලි ටිකක් මේ බිලියන 856න් කීයක් යම්කිසි වැඩසටහනක්
කරනවාද? මේක
ජනතාවට වැදගත්.
ඔව්. එතුමා ඔව්.
මට අවස්ථාව දෙන්න. මෙහෙමයි ගරු කතානායකතුමනි, අමාත්‍යංශයේ ගරු අග්‍රාමාත්‍යතුමාත් මහත් ජානකැමතුමත් අපි ඉදාමත් පැහැදිලිව ආරක්ෂිත කරමින් වැඩපිළිවෙළක් දියත් කරනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා දන්නවා යම් විෂයකට විෂයක් අදාළව ප්‍රශ්නයක් අහපුවාම ඒක අපි වැදගත් ආකාරයේ අපි ඒක වග කියන උත්තරයක් දෙන්න ඕන. මෙතන ඇවිල්ලා උඩින් යටින් ගහලා යන්න බෑ. එතුමගේ ප්‍රශ්නේ නැවත අහනවා නම් අපි ඒකට ගැළපෙන උත්තරයක් දෙන්න පුළුවන්.
ඉතින්
මට පැහැදිලිව මේ කියන්නේ තියෙන්නේ ඒ අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්නට අදාළ නොවේ.
හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒකට ඔබතුමාට අයිතිය තියෙනවා. ඔව් පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීතුමා.
ඒකද මම මේ විදේශ රැකියා හිටපු අමාත්‍යවරයා හැටියට ගෞරව හැමදාම 311,000 ඒ විදේශ සේවා නියුක්තිකාරස ලියාපදිංචි ගිය රැකියා විදේශගත. ඒක මේ රාජ්‍ය සේවක නෙමෙයි. හැබැයි සමහර රාජ්‍ය සේවක ලියාපදිංචි නොවී හොරෙන් තමයි යන්නේ වෛද්‍යවරු පවා. ඒක ඒක ගන්න වෙලා නැහැ. මේ 311,000 අපේ ලියාපදිංචි වෙච්ච අපේ අධික ලියාපදිංචි සේවක විතර රාජ්‍ය සේවක නෙමෙයි. ගෞරව
කතා. හරි. බොහොම ස්තුතියි. හරිනි අමර සූර්ය මැතිණිය.
ගරු කතානායකතුමා, මේ අද අධ්‍යාපන ඇමති නැති නිසා මම කැමති ප්‍රශ්නේ අධ්‍යාපන ඇමතිතුමාගෙන්ම ප්‍රශ්නෙට උත්තර ලැබෙනවා නම් මොකෝ ඊළඟ සතියේ මොකෝ මට මේ අතුරු ප්‍රශ්න වැදගත් අතුරු ප්‍රශ්න දෙකකුත් තියෙනවා. ඔහොම පිළිතුරු දුන්නොත් වැඩිය හොඳයි.
සභානායකතුමා මේ මේකට පිළිතුරක් දෙනවද?
සත්‍ය දෙකක්
අල්ලන්න. අපේ සූර්ය මැතිණියගේ ප්‍රශ්නේ
තුන්වෙනි ප්‍රශ්න
අධ්‍යාපන තුන්වෙනි ප්‍රශ්න
සත්‍ය දෙකක් අල්ලන්න ඕන.
එහෙනම් ඔබතුමීට පසු දින නානයක් කරමෙත්තුමා.
හරි. විදේශ රැකියා ප්‍රශ්න
ඉම්තියාස් බාකිර් මා කරමෙත්තුමා. සෞඛ්‍යමෙත්තුමා. ඕඩර් ප්ලීස්. ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ඉට් යනවා.
කරුණීය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවතින රජයේ රෝහල් සංඛ්‍යාව 54කි. දෙක ප්‍රශ්නය හැමනුම එක මගින් ගන්නවා ඇත. ලයිස්ුවක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය පිළිතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින රජයේ රෝහල් සඳහා අනුමත වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 2022/12/31 වෙනි දිනමිට සේවයේ නියුක්ත සංඛ්‍යාවන් පිළිබඳ තොරතුරු ඇමනුම එක මගින් දන්වා ඇත. ඒකත් ඇමනුම එකේ තිබෙනවා. ඒක ලොකු ලයිස්සුවක්. වන දිනට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනටමත් කැඳවා ඇති අතර එම දත්ත විශ්ලේෂණය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් සිදු කරබන් තිය පහුගිය 5-6 අවුරුද්ද අවසාන වෙනකන් මේ ඇමනුමේ තියෙනවා ඇනෙක්ෂරකේ තියෙනවා. ඊගාව ප්‍රශ්නය රෝහල් වල පවතින වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර වන්නේ කුමක්ද? 1. රෝහල් වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීමේදී විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු වීම වාර්ෂික ස්ථානමාරු වීම මගින් පමණක් සිදු කරන අතර ඒ මගින් පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීම. 2. පශ්චාත් උපාධි දේශීය පුහුණුව අවසන් කළ සහ වසර දෙකක දේශීය අධ්‍යාපන පුහුණුව අවසන් කළ වෛද්‍ය නිලධාරීන් වැඩබලන විශේෂඥ වෛද්‍ය නිලධාරීන් ලෙස සේවා අවශ්‍යතාවය මත පත්කිරීම. 2. අනුමත විදේශ නිවාඩු වලින් පසුව හා පශ්චාත් උපාධි වෛද්‍ය ආයතන වෙතින් උදාහරණ ලබන වෛද්‍ය නිලධාරීන් පුරප්පාඩු පවතින සේවා ස්ථානයන් වෙත අනුයුක්ත කිරීම. 3. අනුමත සේවක සංඛ්‍යාවන් සහ සේවා ප්‍රමුඛතාවයන් පදනම් කරමින් ඉදිරි පශ්චාත් සීමාවක වෛද්‍ය නිලධාරී ස්ථානගත කිරීම සඳහා යටතේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීම කටයුතු කිරීම. ගාවට 3 වෙනි ප්‍රශ්නය වැඩිදුර අධ්‍යාපනය සඳහා වැඩ පිළිතුර ඔව්. අයිගා ප්‍රශ්නයේදී 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩිපුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ වෛද්‍යවරුන්ගේ නැවත නොපැමිණීම 141ක් වනවා. මේ මාස 6 අර ඊට පෙර 31 තිබ්බ වැඩිපුර අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇති අපගේ 5 වෙනි ප්‍රශ්නයේ පිළිතුර ඔව්. ඊගාව ප්‍රශ්නයට පිළිතුර වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇති වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපෙනීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් වන්නේ පවතින තත්ත්වයන් තුළ දිවයිනෙන් බැහැරව යන ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ බුද්ධිකලණය සම්බන්ධයෙන් අධ්‍යයනය කොට අවශ්‍ය නිර්දේශයන් ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ප්‍රධානත්වයෙන් ඒ විෂයන්ගේ සමාජිකත්වයන් ඒ විශේෂඥයන්ගේ සමාජිකත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කරමින් අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ඉදිරියේදී ලබා දීමට නියමිතව පවතී. 3 වෙනි ප්‍රශ්නය පැරණනකි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔක ශේෂ්ත්‍රයේ මේ බුද්ධිගලනය පිළිබඳ ප්‍රවණතාවය නතර කරගන්නට රටක් වශයෙන් අපි අපොහොසත් වුණොත් අපේ රට ඛේදවාචකයකට යන්නේ. දැන් අපේ තරුණ වෛද්‍යවරු බටහිර රටවල් වලට පමණක් නොවේ මැද පෙරදිග රටවල් වලට පවා යන්නට දිගු පෝලිම් ඇති කරගෙන තිබෙන කනගාටුදායක තත්ත්වයක් අපි දකින්නේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ බුද්ධිගල්ණයට විසඳුම් ක්‍රියාමාර්ග 8ක් වෛද්‍ය සංවිධාන විසින් යෝජනා කර තිබෙන බව ඔබතුමා දන්නවා ඇති. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් ඔවුන් එක්ක සාකච්ඡා කරලා තියෙනවද? මේවා ගැන සුහද සංවාදයක් ඇති කරගෙන තියෙනවද? සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ බුද්ධි ගලණයට විසඳුම් ක්‍රියාමාර්ග 8ක් වෛද්‍ය සංවිධාන විසින් යෝජනා කර තිබෙන බව ඔබතුමා දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරලා තියෙනවද? ඔවුන් සමග ඒ සම්බන්ධයෙන් සුහද සංවාදයක් ඇතිකරගෙන මේ පිළියම මේ ප්‍රශ්නය ඉතාම භයානක තත්වයක් රටක් ඇරිට අපි මුහුණ දීලා තියෙන ඉක්මන් පිළියම් ඉදීම සඳහා ඒ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ විශාරදයන් පළපුරුදු දෙවියත් එක්ක හොඳ අවබෝධයෙන් කටයුතු කරලා පිළියම් දන්නට ක්‍රියාමාර්ග ගන්නවද?
ඒත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමනි ඒ සම්බන්ධව මේ වෙනකොටත් විවිධ වෘත්තීය සමිතියේ ප්‍රධානත්වයෙන් තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡාවන් වට ගණනාවක් තිබලා තියෙනවා. එයාගේ යෝජනා වගේ කොත් ලැබිලා තිබෙනවා. සමහරක් යෝජනා ක්‍රියාත්මක කිරීමට පවතින නීති තත්ත්වය තුළ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වගේම වර්තමානයේ මම හිතනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිගලණය සමග ඒකේ වගකීම මම බාර ගන්නවා. නමුත් ඒත් එක්කම කියන්නට ඕනේ මේ බුද්ධිගලණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් කිසි විදිහේ ඉතා සංවේදී තැනක් නිසා ඒ සම්බන්ධව අපිට දැනෙන දැනිල්ල සහ සමාජයට ඇති වෙලා තියෙන කම්පනය තා දික් සදලස අපිට උදාහරණයක් ගත්තොත් උසස් අධ්‍යාපනය මේ වෙනකොට 600ක් පමණ බුද්ධිගලණයක් මාචාර්ය ආචාර්යවරුන්ගේ තිබෙනවා. නමුත් එතෙන්න තියෙන ඉම්පැක්ට් එක එහෙම නැත්නම් අර ඒ තියෙන කම්පණය මේ තරම් නුණත් ඒක දීර්ඝ කාලීන එහෙම වෙන්න පුළුවන්. වර්තමානයේ මේ தත්ත්වය තියෙනවා. මේ தත්ත්වයට හේතුපාදක වෙලා තියෙන කරුණු සෞඛ්‍යයටම පමණක් සීමා වෙච්ච කරුණුයි කියලා නෙමේ තියෙන්නේ. ඊට වඩා ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නත් බලපාලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒත් එක්කම යම් යම් විවිධ ක්‍රමවේදයන් අපි එකක් තමයි අපිට ඉන්ටෙක් එක වැඩි කරගන්නේ. ඒ වගේම තමයි අනිත් රටවල් වල විවෘත කරලා තියෙන එක. දැන් උදාහරණයක් ගත්තොත් ඔස්ට්‍රේලියාව එංගලන්තේ විශාල විවෘත කිරීමක් වෙලා තිබෙනවා. මොකද ඒ කට්ටියට හරි ලාභයි. මොකද අපි ප්‍රොඩක්ට් එක ඉතාමත්ම වැදගත් ප්‍රොඩක්ට් එකක් හැටියට පිළිගන්න ලංකාවේ ඩිග්‍රී එකේ තරමට පිළිගැනීමක් තියෙනවා. හැබැයි මේ සම්පූර්ණ වියදම අපි දරන අතරතුර එපරින් කරන්නේ අර සරල භාෂාවෙන් කියනවා නම් හයිජැක් කිරීම. ඒක ඒකට අවශ්‍ය වටපිටාව එක ගමනක් කරන්න බෑ. මේ වෙනකොට නීතිපද දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරමින් තනවා. මේකට යම් කිසි සාධාරණ විසඳුමක් අපි ලබා ගන්න කෙසේද කියලා.
නැවත කතාවට මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මම පිළිගන්නවා මෙතුමත් එක්ක මේක මේ හුදකලාව ගන්න බෑ සෞඛ්‍ය ප්‍රශ්නයක් හැටියට අපේ රට වටතල තියෙන මේ වැටිල්ල විපාක තමයි අපි මේ විඳින්නේ මේ හැබැයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ අනිකුත් ශාස්ත්‍රත් එක්ක සංසන්දනය කරනකොට මේක අපේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් ඒ හින්දා ඒක ඒහා සමාන විදියට සරකන්න පුළුවන් කමක් නැහැ මේක ප්‍රමුඛතාවය දිය යුතු ශාස්ත්‍රයක් මගේ දෙවෙනි ප්‍රශ්නය වෘත්තීය අභිමානයේ ඇතුව සේවය කළ නොහැකි වීම පටවෑ ඇති බදුබර ඉවසා ගත නොහැකි වීම දුරපලාතක සේවය කරන වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැතිවීම දරාගත නොහැකි ජීවන වියදම වැනි හේතුන් නිසායි මේ අයුරින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රය අයවලුන් රටහැර යන්නේ. ඔවුන්ට රටේ ජීවත් විය හැකි තත්ත්වයක් පවත්වා ගත යුතුව තිබෙනවා. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ සේවකයින්ට තම සේවය කැපවී ඉටු කළ නොහැකි තත්ත්වයක් තිබීමේ මේ තත්ත්වය අවබෝධ කරගෙන මේ තත්ත්වයට විසඳුම් ක්‍රියාමාර්ග ගැනීම ගැන ප්‍රමුඛතාව දී කටයුතු කිරීමට ඔබතුමන්ගේ අවධානය යොමු වන්නේද?
අවසානයෙන් පටන් ගන්නම් එහි ප්‍රමුඛත්වය දීම සම්බන්ධව මට පමණක් නෙමෙයි මේ මුළු රටම සමාජයේදම තියෙන වගකීමක්. ඒ වගකීමේ බාරකරුවා හැටියට ඒ වගකීම බාරගන්නවා පමණක් නෙමෙයි මේ සම්බන්ධව අපේ අවධානය යොමු වෙලා තියෙන පමණක් නෙමෙයි මං හිතන්නේ අපි පමණක් නෙමෙයි සියලු කොටස් සෑම සමාජයේ මේක ආණ්ඩු පක්ෂ විපක්ෂ එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ හෙට දවසේ යම් කිසි කෙනෙක් පාලනය කරන නම් ඒ පාලකයාටත් මේ ප්‍රශ්නයම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ભેදයකින් තොරව අපිට විසඳුමක් සොයා ගන්නට ඕනේ. ඒ සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. එවැනි අදහසක් ප්‍රකාශ කිරීමම මම හිතන්නේ කාලෝචිතයි වැදගත්. ඒක ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. දෙවැනි ප්‍රශ්නය ඒකටම ඇතිවෙච්ච දෙවැනි ප්‍රශ්නය ඔබතුමාලා දන්නවා 2019 ඇතිවෙච්ච අරගලයත් එක්ක මේ රටේ ඇතිවෙච්ච ආර්ථික වටපිටාව. ඒ අරගලයේ හේතුවෙන් ඒක ඇති වුණා කියන්න බෑ. ඒක අපි ඔක්කොම අවුරුදු 75ක වගකීමක් ගැන කතා කරන්නේ. ඉතින් ඒක ගැන අපිට විවිධ අදහස් මතු කරන්න පුළුවන්. නමුත් මේක ඒක අවස්ථාව නෙමෙයි. ඉතින් ඒ අවුරුදු 75ේ අවසානයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් වල වගකීම මම හිතන්නේ සියලුම දෙනා 1948 සිට සියලු දෙනාම අඩු අඩියෙන් බාරගත යුතුයි. හැබැයි අවසාන වශයෙන් අවාසනාවකට එහි වගකීම මේ මොහොතේ බාර දීලා තියෙන්නේ අපිට. ඒ බාර දීලා තියෙන වගකීම අපේ වගකීමකින් බාර අරගෙන උපරිමේ මේ තියෙන ඉතාමත්ම පීඩාකාරී සමාජ ආර්ථික වටපිටාව තුල ඉඳගෙන කටයුතු කරන්න ඒ වගකීම බාර අරගෙන කටයුතු කරන මේකේ ලේසි පහසු ක්‍රියාවක් නෙමෙයි. කාරු හරි හිතනවා නම් මේට අවුරුදු 5කට ඉස්සෙල්ලා 10කට ඉස්සෙල්ලා තියපු තත්ත්වේ ඒ තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් වටපිටාවක අපි වැඩ කරන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම තුල ඉඳගෙන වගකීම් පැහැර නොහැර ඒට දෙන්න පුළුවන් උපරිම මූලිකත්වය ලබා දෙමින් කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී කියන්න
ඕනේ. තුනක් අහන්න අමාරුයි නේ ගරුවන්ත. ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන් අතුරු ප්‍රශ්න. කෙටියෙන් කියන්නේ
අද දකුණු ආසියාවේ බෙහෙත් වලට වැඩියෙන්ම මුදල් වියදම් කරන රට ශ්‍රී ලංකාව බවට පත්ව තිබෙනවා. අද රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේ සලකමින් මිල පාර්ශ්වය ගැන කල්පනා කර මිලයට ගත හැකි ගුණාත්මක අතින් ඉහළ සූසු බෙහෙත් ගැන වෛද්‍ය විශාරදයන් කර ඇති නිර්දේශයන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලකිල්ල යොමු කර නිර්දේශ ඉදිරිපත් කර ඇති වෛද්‍ය සංවිධාන සමග සුවද සංවාදයක් ඇතිකරගෙන බෙහෙත් පිළිබඳව ඇති අර්බුදකාරී තත්ත්වයට පිළියම් යෙදීමට ඇති අවකාශය ගැන බැරෑරුම්ව සැලකිල්ල යොමු කළ හැකිද?
ඒ ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමනි, ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. මම ඔබතුමාලාගේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අහගෙන හිටියා දීලා තිබ්බේ. ඉතින් ඒ සාකච්ඡාවේදී වෙච්ච කරුණු සම්බන්ධව මං හිතනවා ඉදිරියේදී මම කරුණු සවිස්තරව කියන්නම්. එකින් එකට උත්තර සපයන්න. මොකද ඒ සාකච්ඡාවේ අකුරක් බෑර මං වාර්තාවක් හදාගෙන තියෙනවා. ඒ නිසා ඒ වාර්තාව ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන. හැබැයි කෙටියෙන් කියන්නට ඕනේ මේ මිල ගණන් වල ප්‍රශ්න දෙකක් වුණා. දැන් උදාහරණයක් ගත්තොත් 2015 ඔබතුමාලාට මතකද ඩොලර් එකක් තිබ්බේ රුපියල් 131.715. අද දාල වශයෙන් 320යි 360යි අතරේ දෝලනය වෙනවා. දැන් එතනම එකට තුනක් වැඩි වෙනවා. මොකද 90%ක් අපි බෙහෙත් පිටරටින් ගේන්නේ ලංකාවෙන් නෙමෙයි. ලංකාවේ හදන 10%, 15%, 35%ක් විතර අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්. ඒ නිසා බොහොම පැහැදිලිව
එතනම එකකට තුනක් වැඩි වෙලා තියෙනවා. අපි ගත්තොත් 2015 131යි 115ට තිබ්බේ. අද 140යි 50යි 60යි අතර වෙනම නම් එතනම ඒ වෙනස පැහැදිලිවම ඔය එකට දෙකක් හෝ එකට තුන් දෙක හමාරක් කියන එක එතරම් පේන්න තියෙනවා. ඒක නිකන් මැජික් එකක්. එහෙම නැත්නම් මේ ගණිත විශාරශ්‍යක් වෙන්න ඕනේ නෑ. සිහි බුද්ධියෙන් බලනවා නම් කවරු හරි අවංකව බලනවා නම් ඒ දෙගුණයක් වෙන එක එතරම් මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. දෙවනි කරුණ තමයි ඔබතුමාලා ඒ සාකච්ඡාවේදීම ගෙත්ත ලොකුම ප්‍රශ්නේ තමයි NMR එක සම්බන්ධව. මම මෙතෙන්ද කියන්න මම ඒක ඊටු ටිකක් පස්සේ කතා කරමු. අපි දල වශයෙන් ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන්නට ඕන. ඩොසියර් එකක් දාපුවාම ඒ ඩොසියර්ස් එක අවුරුදු දෙක තුනක් පල්ලෙලා තියෙනවා. මම පෙන්නන්නම් ඒවා ටික. එකකට අවසරය දෙනවා අනිත් හතරකට අවසරය දෙන්නේ නැහැ. එතකොට ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකේදී රෙජිස්ටර්ඩ් විතරයි ගන්න පුළුවන්. රෙජිස්ටර්ඩ් එකට රුපියල් 100කට 1000 දානවා. එක්කෝ අපි ගේන්න ඕනේ එක්කෝ ගෙනින්න ඕනේ. ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි උත්සාහ කරන්නේ. ඒක උත්සාහ කරනකොට තමයි ඒකට වහල් වෙලා ඒකත් එක්ක ගැට ගැහිලා ඒකත් එක්ක බද්ධ වෙලා ජීවිතේ මේක කරගත්ත උදවිය පාර්ණ බහලා විරුද්ධ වෙන්නේ. අපි ඒක කතා කරමු ඉස්සරහට. බොහොම ස්තුතියි.
ඔකයන්ත කරුණා තෙලිමන්තා. අනේ පිනිස සෞඛ්‍ය අමාත්‍යතුමාගේ දකුණු පළාතේ ප්‍රධානම රෝහලවන කරාපිටි රෝහලේ මේ වෙනකොට බරපතල ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා සිය සේවය අවසන් කළ විදේශගත වුණා. දැන් අර හෘද රෝගී දරුවන්ට හෘද රෝග කැතිට ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගී දරුවන්ට කරාපිටිය ප්‍රතිකාර කරන්න බැරුව කොළඹ ළමා රෝහලට ගේන්න කියලා දිනවා. ළමා රෝහලේ කියනවා ලොකු පොරොත්තු ලේඛනයක් තියෙන නිසා ඒකට ඉඩක් නැහැ කියලා. ඉතින් අමතුමනි මේ ප්‍රශ්නේ බොහොම බරපතලයි. අහිංසක දරුවෝ ජීවිත අවධානයෙන්ම ඉන්නේ. කරුණාකරලා ඉක්මන් පියවරක් ගන්නවද කියලා අපි දැනගන්න කැමැති.
ගරුව අමාත්‍යතුමා. ගරුව අමාත්‍යතුමා.
මේ සම්බන්ධව කරුණාව ඇත්ත ඔබතුමා කියන වෛද්‍ය ගුණතිලක මැතිතුමා තුමා විශ්‍රාම ගියා. එතකොට එතන රිප්ලේස්මන්ට් එකක් අද නැත්නම් මම හිතන්නේ ඊයේ යවලා තියෙනවා. නැත්නම් අද යයි එතන රිප්ලේස්මන්ට් එකක්. ඒ රිප්ලේස්මන්ට් එක යවන්න තීන්දුව කරලා තියෙනවා. ඔබතුමා කියන කතාව ඉතාවත්ම සංවේදී කරුණක්. ඒ නිසා මේක අපි පාලනය කරන්නේ අර කියන විදිහට මේ බුද්ධ ගලණයයි නොයෙකුත් අනිකුත් ප්‍රශ්නත් එක්ක ඉතාවත්ම මේ රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි. ඔමම හරියෙන් පාලනය කරන්නේ. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක යම් මට්ටමකින් පාලනය කරන්න. මේ වෙනකොට ඔය අඩුපාඩු පළත්තැන් වල වැඩි වෙනවා. මෙතන තියෙනවා තව ප්‍රශ්නයක්. මෙතන තියෙනවා මැල් ඩිස්ට්‍රිබියුෂන් එකකුත්. මොකද හේතුව හරියටම බෙදනවා නම් සමහරක් විට මේ ප්‍රශ්නේ ඊට වඩා විස්තර කරන්න පුළුවන්. ඒකට මේ වෙනකොට කටයුතු කරගෙන යනවා.
බොහොම ස්තුතියි. හොඳයි. 6 වෙනි ප්‍රශ්නේ ගරු ජයන්ත සමරවීර මැත්තම බුද්ධ ශාසන ආගම කටයුතු හා සංස්කෘතික මත්තුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරුමාජි කතානායකතුමනි. ආ 1467යි. ආ 2 ඇමුණුම් අංක 1 ලෙස ඉදිරිපත් කරමු. 3 ඕ 4 ඇමුණුම් අංක 2 ලෙස ඉදිරිපත් කරමු. ආ 1 විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක විනාශ වීම පිළිබඳ ප්‍රචාරණයක් වැඩි වශයෙන් මේ දිනවල වාර්තා වේ. අතීතයේ පටන්ම පුරාවස්තුට හානි සිදුව ඇත. ආ 2 පුරාවිද්‍යා ආඥාපනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග සිදු කිරීම පුරාවස්තු ආඥාපනත විය යුතුයි. සමාවෙන්න. B දෙවනි කාරණේ පුරාවස්තු ආරක්ෂණ කොට්ටාසයක් පිහිටුවා පොලිස් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කටයුතු කිරීම. 3 පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට ඇති වැදගත්කම් පිළිබඳ මහජනතාව රාජ්‍ය නිලධාරීන් පොලිසිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් පාසල් සිසුන් ආදීන් දැනුවත් කිරීමේ සහ කටයුතු කිරීම. 4 ආඥාපනතේ නීති රීති සංශෝධනය කරමින් සුදුසු නීති රීතීන් යාවත්කාලීන කිරීම. 3 ගැසට් කර ඇති ස්මාරක සියල්ල සංරක්ෂණය කර නොමැත. සංරක්ෂණය කර ඇති සියලුම පුරාවිද්‍යා ස්මාරක විධිමත්ව හා විද්‍යානුකූලව සංරක්ෂණය කර ඇත. ආ 4 පුරාවිද්‍යා ස්මාරක ස්ථාන විශාල ප්‍රමාණයක් රට තුල විසිර පවතී. බොහොමයක් ස්මාරක පසින් යට වී නටබුන්ව පවතී. ඒවා විද්‍යාත්මක කැණීම් මගින් මතුකර පරීක්ෂණ සිදු කළ යුතු අතර ඒ සඳහා විශාල පිරිවැයක් දැරිය යුතුය. එවැනි විද්‍යාත්මක කැණීම් පවත්නා නටබුන් ප්‍රමාණය අනුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපකරණ මෙන්ම මූල්‍යමය පාසුකම් නොමැති බැවින් කැණීම් සිදු කිරීමට අවම මට්ටමින් කැණීම් සිදු කිරීම අවම මට්ටමින් සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විද්‍යාත්මක නොවන කැණීමක් යනු සාධක විනාශ කිරීමක් ලෙස පුරාවිද්‍යාත්මකව සැලකේ. කැණීම් කළ පසු විධිමත්ව සංරක්ෂණය කළ යුතුයයි. යම් කාලයක නව තාක්ෂණික මෙවලම් උපයෝගී කොට කරගෙන කැණීම් සිදු කරන තෙක් හැකි පමණ ආරක්ෂා කර ගැනීම ඉදිරි පරපුර වෙත භාර දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. ඈ 1 61 ඈ 2 ඇමුණු අංක 3 ලෙස ඉදිරිපත් කරමු. ඈ 3 ස්ථිරව ප්‍රකාශයට පත් කළ නොහැක. ඈ පුරාවිද්‍යා ස්මාරක ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී ආඥාපනත ප්‍රකාරව අනුගමනය කරනු ලබන ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් අනතුරුව කඩිනමින් ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කෙරුණ ඇත.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අමාත්‍යතුමනි, ඔබතුමත් දන්නවා කුරුන්දි විහාරය කියන්නේ උතුරු පළාතේ තිබෙන සුවිශාලම ඒ වගේම ඓතිහාසිකම බෞද්ධ විහාරය. දැන් මේ විහාරය මුල් කොටගෙන ඉතාම ආන්දෝලනාත්මක පමණක් නෙවෙයි මාධ්‍ය පවා වාර්තා කරලා තිබෙනවා, අද අයිලන්ඩ් පුවත්පත පවා වාර්තා කරලා තිබෙනවා, ආගම්වාදී ජාතිවාදී බෙදුම්වාදී ගැටුමක් මේ කුරුන්දි විහාරය මුල් කොටගෙන ඇතිවිය හැකිව තිබෙන බව තමයි ඉන්දියානු බුද්ධාංශ වාර්තා කළා කියලා මාධ්‍ය පවා වාර්තා කරන්නේ. මේ තත්ත්වයට හේතුව හැටියට පේනව ගරු අමාත්‍යතුමනි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්වකීය වගකීම නිසිලට ඉටු නොකිරීම නිසා තමයි මේ කුරුන්දි විහාරය කියන ඓතිහාසික බෞද්ධ විහාරය ඓතිහාසික මූලාශ්‍රවලින් ඒ වගේම ගවේෂණ වාර්තා රැසකින් ඒ වගේම කැණීම් වාර්තා රැසකින් ඒ මොන කැණීම නොකොලත් ස්තූපයක් තිබුණොත් චෛත්‍යයක් තිබුණොත් ඒක බෞද්ධ විහාරයක් බව පුරාවිද්‍යාඥයෝ පුරාවිද්‍යාව අනුව සනාථ වෙලා තහවුරු වෙලා තියෙන ඇත්තක්. එසේ තිබියදී ඒ වගේම පිළිමගය කැණීම් කිරීම තුලින් කුරුන්දි පිළිමගය කැණීම් කිරීම තුලින් බෝසත් පිළිම, බුදු පිළිම, සඳගඩ පහන් මේ වගේ බෞද්ධ පුරාවස්තු විශාල ප්‍රමාණයක් මේ ස්ථානයෙන් ලැබිලා තිබෙනවා. අක්කර 307ක් පුරා විහිදී තිබෙන දැනට 78යි දැනට රක්ෂිතයක් බවට පත් කරලා තියෙන තව 229ක් රක්ෂිතයක් බවට පත් කරන්නත් තියෙනවා. ඒක කරන්න දිගින් දිගටම කිරීම පමා වෙලා තිබෙනවා. එසේ තිබියදී අපි දන්නවා ගරු ඇමතිතුමනි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පුරාවිද්‍යාත්මක ස්මාරක හෝ රක්ෂිත සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මතයට අභියෝග කරන්න කාටවත් බෑ. ලංකාවේ පුරාවිද්‍යා උරුමයන්නේ භාරකාරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්. එසේ තිබියදී මේ ඓතිහාසික බෞද්ධ විහාරය දෙමළ හින්දු දේවස්ථානයක් බවට අර්ථකථනය කිරීමේ වෑයමක් තිබෙනවා. ඒ තමයි මේ ආගම්වාදී ජාතිවාදී ගැටුමක් දක්වා උස්සන්න වෙමින් තිබෙන්නේ. මේකට වග කියන්න ඕනේ අන් කවුරුත් නෙවෙයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඔබතුමා යටතේ තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම පුරාවස්තු ආඥාපනතට පටහැනිව පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය බව කරන බව තමයි අපිට පේන්නේ. අපි එහෙම කියන්නේ ඇයි? ගරු අමාත්‍යතුමනි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පසුගිය දා එතන පොංගල් උත්සවයක්, කිරි ඉතිරි වීමේ උත්සවයක් පවත්වුවා. ඒක පැවැත්වුවේ අධිකරණ නියෝගයක් මත. ඒ උත්සවයට තමයි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ල එතෙන්ට ගිහිල්ලා මේ පුරාවස් මේ කුරුන්දි විහාරයට ගිහිල්ලා මේ පොංගල් උත්සවය පවත්වන්නේ. ඒක බෞද්ධ ජනතාවගේ හිත රිදවීමක්. නල්ලූර් කෝවිලේ ගිහිල්ලා ගරු අමාත්‍යතුමනි, නල්ලූර් කෝවිලේ ගිහිල්ලා කවුරු හරි ධර්මදේශනාවක් පවත්වන්න යනවනම් ඒක දෙමළ ජනතාවගේ හිත රිදවීමක් වෙනවා. අපි කවුරුත් නල්ලූර් කෝවිලට යනවා, ඒ යන්නේ අද නිර්වතින් එතන තියෙන සම්ප්‍රදායන් රීතීන් වලට ගරු කරමින් රටේ නායකයෙක්ගියත් එහෙමයි යන්නේ හැබැයි මෙතන කුරුඳු විහාරයටත් ඕන කෙනෙකුට ඕන ජාතිකයෙකුට ඕන ආගම් ලබ්ධිකයෙකුට එන්න පුළුවන් හැබැයි එතන ගරු මූලස්සනාරූඪ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ඇමතිතුමනි එතන පොංගල් උත්සව පවත්වන්න දෙන්න බෑ හැබැයි දෙන්නේ කවුද මුලදු මහේස්සාත්වරට එහෙම දෙන්න අවකාශ සලසන්නේ අන් කවුරුවත් නෙවෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නිෂේත් ගරු විනිසුරුතුමනි අද දින මෙම නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථාවේ එනම් පසුගිය නඩු වාරය 2023/7/14 දින ඉදිරි කිරීම ඉවත් කිරීම ඒ කියන්නේ පොංගල් උත්සවය ඉවත් කිරීම හෝ වැළැක්වීම හෝ තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගත්තේ නැහැ. ඒ නිසා අපි අධිකරණයට කියන්නේ අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ කියලා. එතකොට මේ ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයේ පොංගල් උත්සවයක් පවත්වන්න අවකාශ සලසන්නේ යන් කවුරුවත් නෙමෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. මේ ආකාරයට පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි ඓතිහාසික සාධක සාක්ෂි නොතකා හැරලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ලියාපදිංචි කොට
තිබෙනවා
මේ විදියට කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව
ඔබතුමා
ගන්න ක්‍රියාමාර්ගය මොකද කියලා
ප්‍රශ්න අහන්න ගරු ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔය ප්‍රශ්නේ බොහොම කෙටියෙන් අහන්න තිබුණා වචන 3-4 මගේ උත්තරේ වචන 3-4 මේ පිළිබඳව නීතිය ඉදිරියේ නඩු දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා වග කියවුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පළමුව සහ විෂය භාර අමාත්‍යවරය හැටියට මම කියන දේ ඒ නඩුවට වාසි වෙන්නත් පුළුවන් අවාසි වෙන්නත් පුළුවන් එයින්ද කිසිදු ආකාරයක ප්‍රකාශයක් ඒ පිළිබඳව කිරීමෙන් වළකිනවා
ගරු අමාත්‍යතුමනි ඔබතුමා මේ සඳහා පිළිතුරු ලබා දීමට අද පළමුනි අවස්ථාවේ ඉදිරිපත් වීම ගැන අපේ කෘතවේදීත්වය පළ වෙනවා මේ ප්‍රශ්නෙට පැහැදිලි කිරීමක් අපි කරනු ලැබුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔබතුමා විෂය භාර අමාත්‍යවරයා ඔබතුමා දන්නවා අද කුරුන්දි අශෝක විහාර
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහුවා නම් හොඳයි
ප්‍රශ්නේ තමයි මේ අහන්නේ
නෑ ඔබතුමා ඉස්සෙල්ලත් කරුණු ගොඩාක් කිව්වා
නම ඒ නිසා මේ විදියට කෙටියෙන් ඔබතුමා දෙන පිළිතුරු වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ කරන දියාරු ප්‍රතිපත්තිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දියාරු නෝන්ජල් නීච නිවට ඔතේනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා තමයි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ට එතන ඩෙගානටන්න පුළුවන් උනේ ඒ නිලධාරී විරුද්ධව ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා තමයි මම නැවතත් දෙවන අතුරු ප්‍රශ්නෙට උත්තර අහන්නේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෙවනි වතාවටත් පැහැදිලිව කියනවා නීතිය ඉදිරියේ ඇති කරුණු සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේදී කතා කිරීමෙන් අප වළකී සිටිනවා ගත යුතු පියවර අප ගැනීමට සූදානම් ඒ වගේම අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සභාවේ විතරක් නෙමෙයි මේ මුළු රටේම දැන ගැනීම සඳහා කියන්නේ පුරාවස්තු මේ රටේ වැලිකැටයක් ගන්න තියෙනවා ඒ ගැන කිසිම තර්කයක් නැහැ එය බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද ඒක නෙමෙයි ගැටලුව මේ පුරාවස්තු වල අයිතිය අපි රටට වගේම ලෝකයට ලබා දිය යුතුයි. එය මතු પરම්පරාවට ලබා දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නට අපි සූදානම්.
ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 7 ගරු මයන්ත දිසානායක මහත්මයා මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු මන්ත්‍රීතුමා නැත. ප්‍රශ්න අංක 8 ගරු ඩල සලහපෙරු මහත්මයා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මහානව ගරු කතානායකතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න අංක ආ ප්‍රශ්නය වෙනුවෙන් පිළිතුර ඇනෝමක් අපිට ලබලා දීලා තිබෙනවා එමෙ ඇනෝම සභාගත කරනවා ආ දෙක පිළිතුර නැත. ආ තුන පිළිතුර දෙවෙනි ඇනවුම ඇමුණුම සභාගත කරනවා. ප්‍රශ්නාංක තුන මෙම ගිනියවි නිකුත් කළ හේතුව පිළිබඳව සොයා ගැනීමට ලේඛන නොමැති අතර 1980-90 කාල සීමාවේදී එකල රටේ පැවති වාතාවරණය මත දේශපාලඥයන්ගේ ආරක්ෂාව සඳහා ගිනියවි නිකුත් කිරීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජකතා නායතුමනි,
අතුරු ප්‍රශ්න.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් අපි පිළිගන්නවා ලේඛන නැති වුණත් ගරු කතානායකතුමනි, විවිධ ගණයේ විවිධ දේශපාලන ආයතනවල දේශපාලඥයන්ට ගිනි අවි නිකුත් කළා තියෙනවා කියලා කියන කාරණය. මම හිතන්නේ ඔබතුමා එකට රෙහි වෙන්නේ නැහැ. ලේඛන නැතිකම තමයි ප්‍රශ්නේ. අපි දන්නවා සිල්ලරට නෙමෙයි තොග වශයෙන් ගිනි අවි නිකුත් වෙච්ච කාලවලුත් තිබුණා.
ගරු අමාත්‍යතුමා,
නිකුත් කරපු දේශපාලඥයන්ගේ නම් පළවෙනි ඇමුණුමේ ඔබතුමාට ලබලා දෙන්න පුළුවන්. දුන්න ගිනියවිය ලබලා දෙන්න පුළුවන්. ඒ ගිනියවි දුන්න හේතුව පිළිබඳව අපිට කිසිම ලේඛනයක් නැහැ කියන එක තමයි අපේ උත්තර. ලේඛනය ඔබතුමාට ලැබෙන්න සලස්වන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ ඒ ගිනියවි බාර නොදුන් අය පිළිබඳව අපිට ලේඛන තියෙනවා, ඒකත් අපිට ලබලා දෙන්න පුළුවන්. ඔබතුමාගේ දෙවැනි තවත් එක ප්‍රශ්නයක් තිබුණා, 1990 සිට 20-23 දක්වා ස්වයංක්‍රීය ගිනියවි ලබලා දීලා තියෙන්නේ අයගේ නම් දෙන්න පුළුවන්ද කියලා. ස්වයංක්‍රීය ගිනියවි අපි 1990 සිට 20-23 දක්වා කිසිදු ස්වයංක්‍රීය ගිනියවියක් දේශපාලන සංවිධානයකට දේශපාලනයකට ලබලා දීලා නැහැ.
ඇදලිකර ගැනීම අතුරු ප්‍රශ්න නෙමෙයි. ස්වංක්‍රීය ගිනියවියක් විදියට අපිට මුකෝ රිවෝල්වර් එකක් බෞචුවේ නැද්ද?
ගරු මැතිතුමනි, රිවෝල්වර් එක ස්වංක්‍රීය ගිනියවි ගණයට වැටෙන්නේ නැහැ. සාමාන්‍ය ගිනියවියක් විදියට.
සාමාන්‍ය ගිනියවි.
ස්වංක්‍රීය ගිනියවියක් විදියට ගණන්නේ T56 වගේ ගිනියවි තමයි ස්වංක්‍රීය ගිනියවි. 9M එක අර්ධ ස්වංක්‍රීය ගිනියවියක්.
ඔබතුමා කියන්නේ
නෑ, ඔබතුමාගේ ප්‍රශ්නය අහලා තිබුණේ ස්වයංක්‍රීය ගිනියවි පිළිබඳව. ඒ ස්වයංක්‍රීය ගිනියවි පිළිබඳව තමයි
මම ක්ෂණික හේතුවක් නිසා ප්‍රතික්ෂේප වෙන උසාවි.
එහෙමයි.
කෙසේ වෙතත් මගේ අතුරු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ, ගරු මේ ප්‍රශ්නේ අහන්න හේතුවක් තියෙනවා ගරු ඇමතුමනි, බොහොම සුතේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ නේද?
පළවෙනි අතුරු ප්‍රශ්නේ මගේ එතුමා පැහැදිලි කිරීමක් කරේ මැදදී. දැන් මේ රටේ අපරාධ සංඛ්‍යාව ඉතා බරපතල විදියට වැඩි වෙලා තියෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ජනවාරි පළවෙනි දින ඉඳලා මේ වර්ෂයේ අගෝස්තු මාසේ 20, ඒ කියන්නේ මේ දවස් දෙකකට පෙරින් කාල සීමා තුළදී විතරක් මනුෂ්‍ය ඝාතන 370ක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පෙර වසරෙත් ඒ කාල සීමා තුළදී 360ක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර 370ක් කියලා කියන්නේ ගරු ඇමතුමනි, මේ මාස 8ක කාල සීමා තුළදී දවසකට, ඒ කියන්නේ මාසෙකට අවම වශයෙන් මනුෂ්‍ය ඝාතන 46ක් 54 සංඛ්‍යාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්න ප්‍රධාන හේතුන් අතරේ මද්ද්‍රව්‍ය ජාල වලට සම්බන්ධ කාරණා ප්‍රමුඛ කාරණාවක් කියලා කියනවා. මට ඇහිලා තියෙනවා අධිකරණයේ කියනවා ඉඩම් නඩු ඇනිවෙන වෙනත් කාරණාත් අනියම් සම්බන්ධතා වැනි කාරණාත් මේකට හේතු නැයි කියලා. ඒ කෙසේ වෙතත් එක චෝදනාවක් තියෙනවා මේ ආණ්ඩුවේ, මේ ඔබතුමාලගේ මේ අමාත්‍යංශය විතරක් නෙමෙයි, දේශපාලඥා ඍජුව මැදිහත් වීම අපරාධකරුවන් වෙන්නේ. ඒක හේතුවක් විදිහට සමාජගත වෙලා තියෙනවා. ඒක අපි දන්න කාරණාවක් තියෙනවා, ඒක ඇත්ත කියලා. මේ මොහොතේ නෙමෙයි, අද නෙමෙයි, ඊයේ නෙමෙයි, පෙරේදා මේ ආදි වශයෙන් දිගටම. කෙසේ වෙතත් මාසෙකට මනුෂ්‍ය ඝාතන 46ක් සිද්ධ වෙනවා කියලා කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, නීතිය ආධිපත්‍ය බිඳ වැටිච්ච රටක් වෙන්නට ඕනේ, ගෝත්‍රික රටක් වෙන්නට ඕනේ. ඒ නිසා මම ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහන්නේ, මේ ඔබතුමාලම මේ සභාවට කියපු විදිහට මේ සප්ලයි චේන් එක මද්ද්‍රව්‍ය වල ඒ සැපයුම් ජාල තමයි මේක පිටිපස්සේ තියෙන්නේ කියලා කියනවා නම් කංචර විජේසේකර මන්ත්‍රීතුමා දන්නවා එතුමා ඇමතුමා දන්නවා මගේ නිවසට කිලෝමීටරයක් යහා පැත්තේ දික්වැල්ල නගරේ එක දවසේ ඉතාම සාහසික ගණේ ඝාතන දෙකක් සිද්ධ වුණා දැන් පෞගිය සතියේ දින පහකට පෙර ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ කරුවා ඇමතුමනි දැන් මේක පාලනය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවද ආරක්ෂක මාත්‍යාංශ සන්තකේ දිනෙන් දින වර්ධනය වෙන මේ තත්ත්වය පාලනය කරගන්න
ගරු මැතිතුමනි ප්‍රථමයෙන්ම මේ කාරණාවට ඍජුව මැදිවත් වෙන්නේ පොලිසිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය තමයි මේදී විශේෂයෙන්ම ඒ සඳහා මැදිහත් වෙන්නේ ඒ වගේම විශේෂ කාර්ය බලකාය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මෙහිදී පොලිසියට අවශ්‍ය සහයෝගය ඒ වගේම බුද්ධි අංශ මගින් ලබලා දෙන තොරතුරු මත පොලිසියට පුළුවන් මැදිහත් වෙන්න විශේෂයෙන්ම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඒක බොහොම සංකීර්ණ වැඩසටහනක් වැඩපිළිවෙලක් ඒ සඳහා අපි පොලිසිය ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශ එකතු වෙලා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ඒක ඉදිරියටත් කරනවා ඒක බොහොම සංකීර්ණයි ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කිරීම සුදුසුයි කියලා මම කල්පනා කරන්නේ නැහැ අපේ වැඩපිළිවෙල පිළිබඳව ඒ කෙසේ නමුත් ඔබතුමා කියන කාරණාවට අපි එකඟ වෙනවා මෙම ප්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙලා තියෙනවා ඒ ගැන අපි සතුටු වෙන්නේ නැහැ අපේ පූර්ණ උත්සාහය මෙම තත්ත්වයේ මැඩ පැවැත්වීම කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරනවා
ගර්වන්තව
දාවෙත් මේ මොහොතේ ඒ ගණයේ ඒ මාදිලියේ මනුෂ්‍ය ඝාතනයක් රත්බලන්න සිද්ධ වෙලා තියෙනවා මට මේ මාසිර මන්ත්‍රීතුමත් ප්‍රියංකර එකපැමතුමත් කියනවා ඒතර මේකේ බරපතලකම ගැන තව අපි අටුවා ටික අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි මේ தත්ත්වය ඇතුලේ අපි පිළිගන්නම නම් මේ සප්ලයි චේන් මද්ද්‍රව්‍ය ජාලගත වීම එක ප්‍රධාන හේතුවක් කියලා පිළිගන්නව නම් දරු ඇමතුමනි මම දන්නක පොලිසිය කාරණාවක් මම ඇත්ත
දෙවෙනි ප්‍රශ්නේ අහුවනම් හොඳයි නේ
මේ දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතිපත් සම්පාදකයන් විදියට දැන් උදාහරණයක් විදියට සමහර රටවල් තියෙනවා අපරාධකරුවෝ කියලා හැංගෙනවා හැබැයි අපරාධකරුවන් හුවමාරු කර ගැනීම සඳහා අපි ගිවිසුම් ගත වෙලා නැහැ සමහර රටවල් එක්ක උන් නිදැල්ලේ රටේ සැරිසරනවා ඉතින් එවැනි තීන්දුව ගන්න අපි පාර්ලිමේන්තුවක් විදියට ආණ්ඩුවක් විදියට රටක් විදියට අපි පසුගාමි වෙන්න හොඳ නැහැ ගරු ඇමතුමනි අනිත් පැත්තෙන් මේ අපරාධකරුවන් හොයා ගැනීම සඳහා අලුත් තාක්ෂණය පාවිච්චි කරන විදිය දැන් අද සමහර ලෝක රටවල් තියෙනවා මම හිතන රමේෂ් ඇමතුමා වෛද්‍යවරයෙක් විතර මේක දන්නවා ඇංගිලි සලකුණු සාම්ප්‍රදායික ඇංගිලි සලකුණු නෙමෙයි ෆින්ගර් ප්‍රින්ට්ස් නෙමෙයි ගරු ඇමතුමනි මේ අර ඇහි කළු ඉංග්‍රීසියාව පාවිච්චි කරනවා වඩා නිවැරදි ඇකියුරේට් කියලා කියනවා ඒක මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. ඉතින් ඒ නිසා ඒ නව තාක්ෂණය හොයාගෙන යන එක මේකට පාවිච්චි කරන එක. එහෙනම් මද්ද්‍රව්‍ය දැන් මේක අපිට පුද්දලිකව මේ ප්‍රශ්නේ අහන්න එක මට තර්ජනයක් වෙන්න පුළුවන්. හෙට දවසේ දලසලා පෙරමේ ඝාතනය මේ නිසාම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපිට අදාළ නැහැ. හැබැයි දැන් බන්ධනාගාර දිහා බැලුවොත් මේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ අපරාධකාරව මේ හැම බන්ධනාගාරයකම ඉන්නවා. විදිසල යෝජනාවක් ඇල්ල තිබ්බා මේ අය එක බන්ධනාගාරයක තියාගනිමු එහෙම නැත්නම් ඒ බන්ධනාගාර නිලධාරින්ගේ සහයෝගයෙන් නොඑක් දේවල් සිද්ධ වෙනවා කියලා අනේ එමනි ප්‍රතිපත්ති තීන්දුව ගන්න ප්‍රමාද කරන්න එපා කියලා කියන එක තමයි මම මේ ඉලිම කරන්නේ
අරු මැතිතුමනි ඒ සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක් මේ වෙනකොට අපි ආරම්භ කරලා තිබෙන්නේ මම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පළවෙනි යෝජනාව දුබායි වල උදර්පණ නීතිය සම්මත කර ගැනීම අපි හිතුවා ඒක ඒ වෙලාවේ වැදගත් තීන්දුවක් කියලා ඒ වගේම අපි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග උදර්පණ නීතිය නැවතත් යාවත්කාලීනී කිරීමත් අපි කරා ඒ වගේම ගරු මැතිතුමනි ඔබතුමා කිව්වා බන්ධනාගාර ගතව කරන කාරණා සම්බන්ධයෙන් උත් පුළුල් වැඩපිළිවෙලක් තිබෙනවා නමුත් ඒ සම්බන්ධයෙන් මේ සභාවේ කරුණු ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ ඔබතුමා කතා කරන කාරණාවට අපි එකඟයි මෙම தත්ත්වයේ මැඩ පැවැත්විය යුතුයි ඒ සඳහා පොලිසියට ඒ වගේම විශේෂ කාර්ය බලකායට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය බුද්ධි අංශ මගින් ත්‍රිවිධ හමුදාව මගින් ලබා දෙනවා ඒ වගේම බුද්ධි අංශ වැඩ කරන්නේ ලෝක අනිකුත් රටවල් සමග බුද්ධි අංශත් එක්ක එකතු වෙලා මේ කටයුතු අනාවරණය කර ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් යනවා. ප්‍රතිඵල ටිකක් ස්ලෝ, ඒක අපි පිළිගන්නවා. නමුත් අපි බොහොම වගකීමෙන් කියනවා මේ තත්ත්වය මැඩ පැවැත්වෙන්න අපි පූර්ණ කාලීනව කටයුතු
කරනවා. ප්‍රශ්න අංක 9 පෙළගරු වේලකුමාර් මහත්මයා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ආනවා ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමා. උත්තරයක් ලබා දෙන්නේ කොයි කාලයේද? කල්
මාසයක් කල් ඉල්ලා සිටිනවා.
මාසයක් කල් ඉල්ලනවා. ප්‍රශ්නාංක 10 ගරු ගෙවිඳ කුමාර්තුංග මහත්මයා මුදල් ආර්ථික ස්ථායකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට. කල් ඉල්ලනවා ගරු මන්ත්‍රීතුමා. ගරු ගෙවිඳ කුමාර්තුංග මහත්මයා
නැගතුමනි, දැන් මේ ප්‍රශ්නේ අපි අහලා තින්නේ 2022 වසරේ, ඒ කියන්නේ පසුගිය වසරේ, මීට ඒ කියන්නේ මාස 7ක් දැන් සම්පූර්ණයෙන් ගත වෙලා තියෙන්නේ. ඒතර 2022 වර්ෂයට අදාළව මහ බැංකුවේ නිලධාරීන්ට ඔවුන්ගේ සේවකත්ව සාධක අරමුදලට ගෙවූ පොලිය කුමක්ද? මහ බැංකුව යටතේම පාලනය වෙන මේ රටේ පොදු ජනයාගේ සාමාන්‍ය කම්කරුවාගේ සේවකත්ව සාධක අරමුදලට ගෙවූ පොලිය කුමක්ද? කම්කරුවා මත්යන්ශී යටතේ ක්‍රියාත්මක වෙන සේවක බාරකාර අරමුදලේ තැන්පතු වලට ගෙවූ පොලිය කුමක්ද කියන එක. මේක මේ වෙනකොට කවුරුත් දන්න කාරණයක් නිය. මුදල් රාජ්‍ය අමාත්‍යතුමා දැන් විනාඩි 5කට පෙරත් මේ සභාවේ හිටියා. දැන් මේ ආකාරයට මීට මාස 8කට ඉස්සෙල්ලා තීන්දුව වෙච්ච කාරණයක් ගැන ප්‍රතිශත ටික විතරයි සභාවට කියන්න තියෙන්නේ.
මේක හොයන්නේ ගරු මන්ත්‍රීතුමා අය ගැන අවධානය යොමු කරන්න. හොඳයි. ඔව් ගරු අමාත්‍යතුමා. ගරු අමාත්‍යතුමා පැහැදිලි කිරීම කරා. කියනවා මේ සංවිධායකතුමා.
කතානායකතුමනි, මම කිව්වේ මේක ස්ථාවර නියෝග ගන්න මේ පළවෙනි පාර්ශ්ව තමයි මේ ප්‍රශ්නේ මේ සභාවේ අහන්නේ. ස්ථාවර නියෝග යනු කල්ලිලා සිටීමේ හැකියාව තියෙනවා.
හොඳයි.
ඒක නිසා තමයි අමාත්‍යතුමා කිව්වේ එතන කල්ලිලන්නේ එතුමා ඇවිල්ලා උත්තර ලබා දෙන්න ඉදිරිදී කටයුතු කරනවා කියන්නේ.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා, ඒකට අවස්ථාව දීලා තියෙන එතුමාට කල් ගන්න අවස්ථාව තියෙනවා. ඒ කල් ගැනීම. ඔව්. බොහොම ස්තුතියි. දෙවෙනි වටේ ප්‍රශ්නාංක 4 අහනවද?
අංග 4 අහනවා ගරු කතානායකතුමනි.
සභාගත කරන්න.
සභාගත කරනවා.
ප්‍රශ්නාංක 7 අහනවද?
ගරු කතානායකතුමනි, මයන්ත දිසානායක මන්ත්‍රීතුමා වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
කල් ලබා දෙනවා.